Aibuan. Garu Kathanayakathumage nivedana. අද දින පස්වර 3යි 30ට පැවැත්වෙන නියමිත තිබූ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගම ශ්‍රී ලංකා ශාඛාව අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ සාක් පාර්ලිමේන්තු සංගමයේ ශාඛාව යන සංගම් විධායකකාරක සභා රැස්වීම අද දින 3ට අංක 8 දරන කාරක සභා කාමරයේදී පැවැත්වෙන අතර එයට සහභාගී වෙන ලෙස ගරු කාරක සභික මන්ත්‍රීන්ගෙන් ඉල්ලා සිටිමි. ලිපිලේඛනාදිය පිළිගැන්වීම එක ගරු මුදල් හා ජනමාධ්‍ය ඇමතුමා
ගරු නියෝජ්‍ය කථානායකතුමනි 2016 වර්ෂය සඳහා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කෘෂිකර්ම ඇමතුමා
නියෝජ්‍ය කථානායකතුමනි 2015 වර්ෂය සඳහා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ග්‍රාමික ආර්ථික කටයුතු ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යතුමාගේ
නියෝජ්‍ය කථානායකතුමනි 2016 වර්ෂය සඳහා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව තිරසර සංවර්ධනය හා පරිසරය සහ ස්වාභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු ක්‍රීඩා ඇමතුමා
ගරු නියෝජ්‍ය කථානායකතුමනි 2016 වර්ෂය සඳහා ක්‍රීඩා සම්බන්ධ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව තරුණ ක්‍රීඩා කලා හා උරුමයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු විදුලි සංදේශ ඩිජිටල් යැත්තල් පාසුකම ඇමතුමා
ගරු නියෝජ්‍ය කථානායකතුමනි 2016 වර්ෂය සඳහා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ප්‍රවාහනය හා සංනිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
වෙත්සම් පිළිගැන්වීම ගරු WDJ සෙනිරත්න මැතිතුමා ගරු තල්තා අතුකෝල මහත්මිය
ගරු කථානායකතුමනි උඩවලව RET හන්දියේ අංක T 6 දරණ ස්ථානයේ පදිංචි DHJP විමලසිරි මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්නවා.
ගරු ලක්ෂ්මණ යාපා අභිවර්ධන මහතා ගරු දිලිප් වේදාරච්චි මහතා
ගරු කථානායකතුමනි තංගල්ල ගොයම්බොක්ක හංසගිරිය යන ලිපියේ පදිංචි SCK වීරවර්ධන මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්නවා.
ගරු KK පියදාස මහතා
ගරු නියෝජ්‍ය කථානායකතුමනි නාලපිටිය හල්ගොල් අංක 1 අංක 6 දරණ ස්ථානයේ පදිංචි BMKB වස්නාග මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
ගරු AA විජේතුංග මහතා
කථානායකතුමනි කළුතර මහා හිණිදැඟල නිම්තෙර අසපු අංක 18 ස්ථානයේ පදිංචි ප්‍රසානකර මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
ගරු අරවින්ද කුමාර් මහතා
නබල් ස්පීකර් I present the petition received from Mr. M.H. Adambawa of Al Murshad Mahavidyalaya Silmiyapura Badulla.
Garu Mohammad Nawawi Mahata Petsam Dikak Idripat Khan.
Same Latif of Al Hira Muslim College Kotramulla and the petition received from Mr. M.A.M. Siddin of Madhavakulam Andigama.
හොඳයි මුජිබුර් රහමාන් මහතා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා
මහානව ගරු කථානායකතුමනි ගරු නියෝජ්‍ය කථානායකතුමනි
ගරු නියෝජ්‍ය කථානායකතුමනි පළාත් සභා ඇමතිතුමා සති දෙකක් කල් ඉල්ලනවා.
දෙවෙනි ප්‍රශ්නය බුද්ධික පතිරණ මහතා
මහානව ගරු කථානායකතුමනි
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකතුමා දෙවෙනි ප්‍රශ්නේ
උත්තර දෙන්න
ප්‍රශ්නේ හොඳයි.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි පිළිතුර අයන් එක අමාත්‍යාංශ කිසිවක් නැත. අයන් දෙක අදාළ නොවේ. අයන් තුන අදාළ නොවේ. අයන් හතර අදාළ නොවේ. අයන් පහ අදාළ නොවේ. අයන් හය පැන නොනගී. අයන් හත පැන නොනගී. ආයන් එක ඇමුණුමක් තියෙනවා එක කියවන්න ඕනද? මම එහෙනම් සභාගත කරනවා. ආයන්න දෙක ඒ ඇමුණුනේම ඒ උත්තරේ තියෙනවා. ආයන්න තුන ඒ මං සභාගත කරපු ඇමුණුමේ තියෙන විස්තර. ආයන්න හතර රතගල් සඳහා ගෙවීමක් සිදු කරන්න නොලැබේ. ආයන්න පැන නොනගි.
මම ස්තුතිවන්ත වෙනවා. මට වඩා මේ සභාගත කරපු නිසා මට ඒ තොරතුරු ටික නැතුව සම්පූර්ණ ප්‍රශ්න අහන්න අමාරුයි. නමුත් මම ඔබතුමාගෙන් පළවෙනි ප්‍රශ්න විදියට දැනගන්නට කැමති, අපි කොළඹ නගරයේ සාමාන්‍යයෙන් පෞද්ගලික ගොඩනැගිල්ලක් බදු ගන්නවට වඩා අපිට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හෝ කටුවෙල ප්‍රාදේශීය සභා ප්‍රදේශය තුළ බදු ගැනීම වාසිදායකයි. ඒ නිසා ප්‍රතිපත්තිමය තීන්දුව ගන්න අමාත්‍යාංශය විදියට දැන් කොළඹ නගරයේ තියෙන සියලු අමාත්‍යාංශ පෞද්ගලික ගොඩනැගිලි වල තියෙන බතරමුල්ලේ තියෙන එහෙම නැත්නම් කඩුවෙල තියෙන නැත්නම් කෝට්ටේ ප්‍රදේශයේ තියෙන රජයේ ගොඩනැගිලි වලට ගේන්න අමාරුයි කියන එකත් අපි දන්නවා. ඒතර පෞද්ගලික ගොඩනැගිලි වලට ගෙනීමේ වාසිදායක තත්ත්වයක් තියෙනවා. මට බැලුවොත් දැන් පහුගිය කාලවල බොහෝ දෙනෙක් මේ අර ජයසිංහ ටවර්ස් වලට ගෙන ආපු ගොඩනැගිල්ල ගැන කතා කරා. නමුත් මට තියෙන තොරතුරු අනුව WTC එකේ නැත්නම් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ වර්ගඩියකට වඩා රුපියල් 100ක් වර්ගඩිය අඩුයි මෙතන. ඉතින් ඒ නිසා මම කියන්නේ ජයවර්ධනපුර අවට අපි රජයේ අමාත්‍යාංශ සහ ප්‍රධාන ගොඩනැගිලි ස්ථාපනය කරනවා නම් අපිට රජයේ ආයතන හදාගන්නකම් හරි ඇයි අපි කොළඹ මේ ආයතන පවත්වාගෙන ඉන්නේ? අපිට මේවා ගේන එක වාසිදායක නැද්ද ජයවර්ධනපුර සහ යවට ප්‍රදේශවලට?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන්ටමත් අපි ප්‍රතිපත්ති තීරණයක් අරගෙන තමයි මේ අමාත්‍යාංශ දැන් ක්‍රමක්‍රමයෙන් මේ ප්‍රදේශවලට එන්නේ. නමුත් අපි දන්නවා අපි ගත්තොත් කෝට්ටේ බල ප්‍රදේශයේ අපිට ඒ අමාත්‍යාංශවලට අවශ්‍ය භූමි ප්‍රමාණය සහ ඉඩකඩ සහ පහසුකම් ඇතුව පංගුවක් වෙලාවට ගොඩනැගිල්ලේ පෞද්ගලිකවත් හොයාගන්න අමාරු තත්ත්ව තියෙනවා. මොකද ඒක පරීක්ෂා කරලා බලලා ඒ වාර්තා අනුව තමයි ඒ ගොඩනැගිලි තෝරන්නේ. එතකොට ඒ අනුව පංගුවක් වෙලාවට ඒ අපහසුතාවය තියෙනවා. නමුත් පුළුවන් තරම් ප්‍රතිපත්තිමය තීරණයක් අනුව එදා මං මතක් කරා වගේ අතිගරු ජනාධිපති ජයර් ජයවර්ධන මැතිතුමා එතුමාගේ ඒ සංකල්පය අනුව අපි මං හිතන්නේ විශාල අමාත්‍යාංශ ප්‍රමාණයක් මේවට දැන්මත් ස්ථාපිත කරලා තියෙනවා.
දැන් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ යුගයේ ජනාධිපති මන්දිරය හදන්න වෙන් කරපු ඉඩම තියෙනවා. ඒ වගේම අපි දන්නවා සමහර අමාත්‍යාංශ වලට වෙන් කරපු ඉඩමේ හදලා තියෙන්නේ තට්ටු දෙකක තුනක හතරක. උදාහරණයක් විදිහට ගත්තොත් කෘෂිකර්ම අමාත්‍යාංශය දැනට පවතින ඉඩම, ඉඩම් අමාත්‍යාංශය දැනට පවතින ඉඩම, ඒ වගේම වන සම්පත් අමාත්‍යාංශයේ දැනට පවතින ඉඩම. මේවයි තියෙන ගොඩනැගිලි උපරිම තියෙන තට්ටු දෙකයි තුනයි හතරයි. හැබැයි මේ භූමිය පාවිච්චි කළා තට්ටු 10කින් එහා පැත්තේ ගොඩනැගිලි වලට යෑමේ කිසිම බාධාවක් නැහැ, කිසිම ගැටලුවක් නැහැ. මෙතන වෙලා තියෙන ඇත්තම හදා ගන්න තියෙන ඉඩම නියම් ප්‍රයෝජන අරගෙන නැහැ. එවැනි
ඔව් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ගොඩනැගිලි මම හිතන්නේ හදලා තියන්නේ අවුරුදු 20ක 30කට ඉස්සෙල්ලා. එතකොට ඒ කාලේ අවශ්‍යතාවය අනුව සහ ඉදිරි දැක්මක් එක තමයි මේ ගොඩනැගිලි හදලා තියෙන්නේ. නමුත් පසුකාලීනව ඒ අමාත්‍යාංශවල කාර්යමණ්ඩලය විශාල වීම හේතුවෙන් පංගුවක් වෙලාවට ඒ අපහසුතාවයට පත් වෙන්න ඇති. නමුත් අපි ඒ ස්ථානීයම තවත් ගොඩනැගිල්ලක් හදනවා කියන්නේ තියෙන ගොඩනැගිල්ලත් විනාශ කරන්න ඕනේ. ඉතින් ඒක මම හිතන්නේ හොඳ තක්සේරුවක් කරලා තමයි ඒ තීන්දුවට යනවා නම් යන්න ඕනේ.
තුන්වෙනි ප්‍රශ්නයේ ගරු බිමල් රත්නායක මැතිතුමා, හතරවෙනි ප්‍රශ්නයේ ගරු චමින්ද විජේසිරි මහතා. චමින්ද විජේසිරි
මම ප්‍රශ්න අහනවා.
පළාත් සභා පළාත් වල එතුමාගේ ඇස්
ඇවිල්ලා නැහැ.
පළාත් සභා මැතිතුමා කියනවා එතුමාට උත්තර දෙන්න ඕනේ කියලා සති දෙකක් කල් ඉල්ලලා.
පස්වෙනි ප්‍රශ්නයේ ගරු වෛද්‍ය නලින්ද ජයතිසිංහ මැතිතුමා.
මම අහනවා ගරු නියෝජක කතානායකතුමා.
නිරෝෂන් පෙරා මැතිතුමා මේ ප්‍රශ්න අංක 5ට උත්තර ලබා දෙන්න.
ආරක්ෂක
මත. ගරු ගාන්ත
සති දෙකක් කල් ඉල්ලලා තිබෙනවා.
2 weeks. හොඳයි. ප්‍රශ්න අංක 6 ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා.
මහනවා ගරු කතානායකතු
විදුලි බලහ පුනරාජන බලශක්ති අමාත්‍යාංශයේ ඇසීමට
පිළිතුරු දෙනවා නියෝජ කතානායකතුමනි.
ඔව් නියෝජ අමාත්‍යතුමා.
පළවෙනි ප්‍රශ්නයේ උත්තරයේ කිසිවක් නැත. බෙදාහැරීම සිදුකරනු ලැබුවේ පළාත් පාලන ආයතනයේනි. 2017 මැයි 31 දිනට විදුලි සබඳතා 32,458ක් සපයලා තියෙනවා. 2015 වර්ෂයේදී අපි බලයටපත් වුණාට පස්සේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ග්‍රාම නිලධාරීවරු මගින් සිදු කරන ලද සංගරණයක් හරහා කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ තුල විදුලි සේවාවන් ලබාගෙන නොමැති නිවාස විශාල ප්‍රමාණයක් තිබෙන බව අපි හඳුනාගත්තා. ඔවුනට සේවාවන් ලබා ගැනීමට තිබුණු ප්‍රධානතම බාධාවන් අපි හඳුනාගත්ත එකක් නිවාස වයරින් කළ නැතිකම. ඒ වගේම සමහර අතුරු මාර්ගවලට විදුලි කණු සවිකර ගැනීමට මුදල් නොමැතිකම. ඒ වගේම සමහරුන සබඳතා වයරයට ගෙවීමට නොහැකිකම. මේ ඔක්කොම සැලකලා මෙම දිස්ත්‍රික්කයටත් මුළු රටටමත් බලපාන ආකාරයට රටම එළියයි අඳුර දුරලයි ජාතික විදුලි සත්කාරය අපි හඳුන්වලා දුන්නා. ඒ අනුව රුපියල් 45,000ක උපරිමයකට යටත්ව එක් එක් අයදුම්කරුට සහන ණය මුදලක් ලැබලා දුන්නා. අවුරුදු 6කින් ගෙවීමට හැකි ආකාරයට මාසික වාරික වලින්.
මේ ප්‍රශ්නයට නෙමෙයි නේද උත්තරේ මෙහෙම.
කිල්නොච්ච දිස්ත්‍රික්කයේ සම්බන්ධව අහලා තියෙන පළවෙනි ප්‍රශ්නෙට ඔබතුමා උත්තර දෙන්නේ.
ඔව් මේ මම උත්තර දෙන්නේ අයන්න රෝමන් 2.
නෑ අයන්න 2 විදුලි ලබා දී ඇති මුළු නිවාස සංඛ්‍යාව කොපමණද?
ඔව් මම දුන්නා එකට දීලා එකට උත්තරේ තමයි 32,458. ඒ 32,458 හැදිච්ච විදිය මම මේ කියන්නේ. ඒක විස්තරාත්මක දෙනවා. අපි මගහැරලා යන්නේ නැහැ. හොඳට සැරට උත්තර දෙනවා. ඔව් හොඳටම දෙනවා. ඉතින් අහුවම කියන්න බෑ. ඒක අහගෙන ඉන්න ඕනේ ඉතින්. එතකොට මේ ක්‍රමයට අපි මුළු ලංකාවෙම ගෙවල් 262,000කට විදුලිය දුන්නා. ඊට පස්සේ මමගේ උත්තරේ තමයි අයන්න ත්‍රෝමන් 3. එතකොට ඔබතුමාට පහසුයි මේක තේරුම් ගන්න. ඒ කියන්නේ 1984 සිට 2009 දක්වා විදුලිය ලබා දීම වෙනුවෙන් වෙන් කරලා ලද මුදල. 1984 කිසිවක් නැහැ. 85 කිසිවක් නැහැ. 86 කිසිවක් නැහැ. 87 කිසිවක් නැහැ. 88 කිසිවක් නැහැ. 89 මිලියන 13.3. 90 මිලියන 36.58. 91 මිලියන 8.06. 92 මිලියන 2.55. 93 නැහැ. 94 නැහැ. 95 නැහැ. 96 නැහැ. 97 නැහැ. 98 නැහැ. 99 නැහැ. 2010 නැහැ. 2001 නැහැ. 2002 නැහැ. 2003 නැහැ. මේ ඔක්කොම යුද්ධ නිසා තියුණු තත්ත්වයන්. 2004 මිලියන 46.9. 2005 මිලියන 23.67. 2006 මිලියන 5. 2007 නැහැ. 2008 නැහැ. 2009 යුද්ධෙන් පස්සේ මිලියන 110.49ක් වියදම් කරා. රෝමන් අංක 4 ප්‍රශ්නයේ පිළිතුර 2009 සිට 2015 දක්වා අපි ඉතා විශාල ආයෝජනයක් කරා ගරු මන්ත්‍රීතුමනි. 2009.1 සිට 2009.12.31 දක්වා තිබුණේ සවදතා 5ක් විතරයි. නිවාස 5යි. 2010.1 ඉඳලා 2010.12.31 දක්වා නිවාස 696කට සබඳතා දුන්නා. 2011.1 සිට 2011.12.31 දක්වා නිවාස 1424කට සබඳතා දුන්නා. 2012.1 සිට 2012.12.31 දක්වා 2798කට සබඳතා දුන්නා. 2013.1 සිට 2013.12.31 දක්වා නිවාස 8624කට සමව දුන්නා. 2014 1 1 ඉඳලා 2014 12 31 දක්වා නිවාස 4483කට 2015 1 1 සිට 2015 12 31 දක්වා නිවාස 7900කට ඔබතුමා අසපු කාලය තුල ඒ කියන්නේ 2009 සිට 2015 දක්වා ගෙවල් 25930කට අපි සබතා ලබලා දුන්න එකතුවක් වශයෙන් ඉන්පස්සේ පස්වෙනි ප්‍රශ්නය රෝමන් 5 කරන ලද ආයෝජනය 2009 මිලියන 167යි ඒක නම් මම වෙන වෙනම තියෙන්නේ ඉක්මනින් කියන්නම් 2009 167යි 2010 125යි 2011 127යි 2012 72යි 2013 149යි 2014 560යි 2015 120යි මිලියන මනේ හලුව ඊළඟ ප්‍රශ්න උත්තරය අදාළ නොවේ
හරි පළවෙනි කතානායකතුමනි මේ මගේ අතුරු ප්‍රශ්න තමයි ඔබතුමාට පුළුවන්කමක් තියෙනවද 2015 න් පසුව ඔබතුමා අර ඉස්සලා කිව්වා අර නිවාස සංඛ්‍යාවත් එක්කම මට මේ මෙතන පාර්ලිමේන්තුවට ඒ වාර්තාව දැන් ඔබතුමාම හිතන ඉදිරිපත් කරනවා මම මේ ප්‍රශ්නෙත් එක්ක 2015යි 2016 17 ක වසරවල වල වෙන වෙනම වෙන් කරලාද දැන් මේ මේ වසරේ මේ මොහොත වෙනකොට වෙන් කරලා තියෙන ප්‍රතිපාදන ප්‍රමාණය තියෙනවද මේ දිශ්‍රිකේ
දැන් මේ ප්‍රශ්නෙට අහලා තියෙන ප්‍රශ්නෙට යහනේ ඔබතුමා යන්නේ දැන්
නෑ ඒක තමයි ඒක පෙන්වන්න පුළුවන්ද කියන එක මම අහන්නේ
ඒක තවත් අලුත් ප්‍රශ්නයක් වෙන දවසක් ගන්න වෙනවා
මේ ප්‍රශ්නය අසල නැහැ නමුත් ඔබතුමාට මම ඔය අඩු ගානේ ඔබතුමාට ওই ප්‍රශ්නේ ස්වභාවිකව මතුවෙන ප්‍රශ්නයක් නිසා නිවාස 6520ක් 2016 සහ 2017 වසරවල කියන අද මේ දක්වා මම අර අපි මේ සබන්තා දීලා තියෙනවා මම ඒක අයන්න රෝමන් 2 ප්‍රශ්නෙට උත්තර දුන්නා 2017 මැයි 31 මේ අවුරුද්දේ මැයි 31 වෙනකොට 32458ක් අපි සපයලා තියෙනවා එතකොට 2015 අවසාන වෙනකොට සංඛ්‍යාව 25930යි ඒ පරතරය තමයි අපි මේ වසර එකමාර කාලය තුල ලබා දීලා
තියෙන්නේ මුදල කීයද
මුදලක් වශයෙන් ඔබතුමා අහලා නැහැ මට ඒක ලැබිලත් නැහැ
හොඳයි බොහොම සුති හත්වෙනි ප්‍රශ්නයේ ගරු දලස් අලහප්පෙරු මෙතුමා
මගේ ප්‍රශ්න තුන්වෙනි ගැහුවේ
ඔබතුමා දැන් මුදල් කීයක් ගියද ගැහුවේ කොච්චර වේදන් කරාද කියලා ඇහුවා කොච්චර මුදලක් ගියාද කියලා ඇහුවා දෙවෙනි ප්‍රශ්නේ ඔව් තුනක් දැන් දෙන්න පුළුවන් කව
දැන් දෙකයි
ගරු ඩලස මැතිතුමා මැතිතුමාද හොඳයි ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා ප්‍රශ්න අංක 8 ප්‍රාථමික කර්මාන්ත මැතිතුමාගේ ඇසීමට
මම ප්‍රශ්නේ අසනවා තතියක් කල්ලිලලා තිබෙනවා පිළිතුර නම් තියෙනවා එතුමාට ඕනේ කෝ උත්තර දෙන්න ඔබතුමාට
ගරු වාසුදේව නානක් කර්මාන්තා
මම අසමි
සභා අඬපක්ෂ ප්‍රධාන
සභා මම අසමි
අමාත්‍යතුමාගේ අමාත්‍යංශෙන් මාස දෙකක් කල් ඉල්ලනවා
ප්‍රශ්න අංක 10 ගරු අශෝක ප්‍රියන්ත මහතා ප්‍රශ්න අංක 11 ගරු තුෂාර දුනිල් මම්බරසේන මහතා
මම අහනවා
ප්‍රශ්න අංක 11
පිළිතුරු දෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි
ඔව් ගරු අජිත් පෙරමැතු ඔව් බන්දුල ගුණරත්න
නියෝජ්‍ය කතානායකතුමා
ගරු බන්දුල ගුණරත්න
පොයින්ට් බෝඩ් මේ ගරු මන්ත්‍රීවරේ කල්ලාතුව ප්‍රශ්නයක් දීලා
ඔව්
ප්‍රශ්නෙට උත්තර දෙන එක පිළිබඳ ඒ අදහසක්වත් හුවමාරු කරගන්න දෙන්නේ නැතුව මේ ස්විච් එක ඔෆ් කරන බලධාරියා කවුද ඒක පුදුම කතාවක්නේ මන්ත්‍රීවරුන්ට කතා කරන්න දෙන්නේ නැත් මේක මේක පාර්ලිමේන්තුවන්නේ කාරියෝ දාලා මිනි
දැයි මයික් එක
අමුණාසෙ තමයි ගිහිල්ලා ඊයේ ගහ
හොඳයි ඕඩර් ඕඩර් ගරු අජිත් පෙරාවැතුමා ඔව්
කරු නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රශ්නයට පිළිතුර තුෂාර ඉඳුනිල් අමරසේන මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට
ඔව්
අයන්න රෝමන් 1
ඔව්
රටම එළියයි අඳුර දුරලයි ජාතික විදුලි සත්කාරයේ වැඩසටහන ආරම්භ කරන ලද දිනය 2016 1 12 වෙනි දින ඊට කලින් අපි ප්‍රචාරණ කටයුතු පටන් ගත්තා සබත්තා ලබා දීම පටන් ගත්තේ 2016 1 12 වෙනි දින
හොඳයි
අයන්න 2 එම වැඩසටහන යටතේ ලංකා විදුලි බල මණ්ඩලය සහ ලංකා විදුලි පෞද්ගලික සමාගම ලෙකෝ විසින් විදුලිය ලබා දී ඇති නිවාසයකක සංඛ්‍යාව වෙනුවෙන් වශයෙන් අහනවා. ලංකා විදුලි බල මණ්ඩලය මෙම වැඩසටහන යටතේ නිවාස ඒකක ගරු නියෝජක කතානායකතුමනි 262,729ක්. ගරු මන්ත්‍රීතුමා මේ සංඛ්‍යාව 262,729ක්. ඒ වගේම ලෙකෝ ආයතනය 3,647ක් ලබලා දීලා තියෙනවා මේ සීමිත කාලය තුළ.
හොඳයි.
ඒ වගේම රෝමන් 3 ප්‍රශ්නයේ එම වැඩසටහන සඳහා ලංකා විදුලි බල මණ්ඩලය සහ ලංකා විදුලි පෞද්ගලික සමාගම විසින් වැය කර ඇති මුදල් ප්‍රමාණය ලංකා විදුලි බල මණ්ඩලය මිලියන 6,617.7යි. ලංකා විදුලි පෞද්ගලික සමාගම මිලියන 71.9යි. ඒ කියන්නේ රුපියල් බිලියන 6.6ක් පමණ මුදලක් බිලියන අපි වේදන් කරලා තියෙනවා මේ දුප්පත්ම අහිංසකම මිනිසුන්ට විදුලි ලබා දීලා 100% විදුලි තත්ත්වය ලබා ගැනීම සඳහා. මේ වන විට ශ්‍රී ලංකාවේ නිවාසයකක අතරින් කොපමණ ප්‍රතිශතයකට විදුලිය සපයා තිබේද කියලා අපෙන් අහනවා ගරු කතානායකතුමනි. නිවාසවලට සාපේක්ෂව මේ සංඛ්‍යාව 99.7යි. ප්‍රායෝගිකව විදුලිය දෙන්න පුළුවන් හැම ගෙදෙට්ටම නිත්‍යානුකූලව විදුලිය දෙන්න පුළුවන් විදුලි ඉල්ලපු හැම ගෙදෙට්ටම අපි විදුලි ලබා දීලා තියෙනවා. ආඩම්බරයෙන් කියනවා මේක 100%යි.
දැන් ගරු ඉන්දුනිල් අවශ්‍ය
ගරු
මේ ප්‍රශ්නේ ඉවර කරලා එන්න ඔබතුමාට.
මේ වයර් මාරු වෙලාද මන් දන්නා මේ මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නේ ගරු අජිත් විපර මෙතුමා.
නෑ ඔබතුමා ප්‍රශ්නේ අහන්න
වාසුදේව නා
ඔබතුමා ප්‍රශ්නේ අසන්න.
මේ වයර් මාරු වෙලා
ඉන්දුනිල් අවශ්‍ය මෙතුමා ප්‍රශ්නේ අසන්න.
මේ මගේ අතුරු ප්‍රශ්න අහන්න ගන්න මෙතුමන් මේ වයර් මාරු වෙලා.
මේක මම බලා ගන්න ඔබතුමා ප්‍රශ්න අසන්නකෝ.
ඔව් ගරු මන්තුමා.
ඕඩර් ප්ලීස්. ඕඩර් ඔබතුමා ඔබතුමාගේ ප්‍රශ්න අසන්නකෝ.
හරි බොහොම ස්තුතියි ගරු ඇමතුමනි. දැන් ඔබතුමා රටමෙලියයි අඳුරු දුරලයි වැඩසටහනේ අන්තේ නිවාස 262,729කට ඒ කියන්නේ 99.7%කට විදුලිය ලබා දුන්නා කියලා කියනවා. ඒ කියන්නේ තව කොයි කියන විදියට 0.3යි. සන්තෝෂ වෙනවා රජයක් හැටියට ඒ ඉලක්කයට ගියාට පස්සේ. හැබැයි මට දැන් ප්‍රශ්නයක් තියෙනවා මේ මොන සංවර්ධන මේක වැඩ දියුණු කළා කියලා ඔබතුමා කිව්වත් මේ වෙනකොට රට පුරාම සමහර අවස්ථාවන්වල විදුලිය බිඳ වැටීම් වරින් වර සිද්ධ වෙනවා. මේක රටක් හැටියට රජයක් හැටියට සාමාන්‍ය මහ ජනතාවට විශාල ප්‍රශ්නයක් අර්බුදයක්. එතකොට මම දැනගන්න කැමතියි මේ බිඳ වැටීම් වලට හේතුව කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද දේශපාලන හස්තයක්ද වෘත්තීය සමිති ගැටලුවක්ද යාන්ත්‍රික දෝෂයක්ද එහෙමත් නැත්නම් වෙනත් මොනවා හෝ අද්භූත දෙයක්ද කියන එක මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
ගරු නියෝජකතනායකතුමනි අපේ රටේ විදුලි පද්ධතිය මූලික වශයෙන් රඳා පවතින්නේ නොරොච්චෝලේ විදුලි බලාගාරය මත. විශේෂයෙන්ම මේ කාලේ ඉතාම දැඩි නියඟයක් පවතිනවා බලාගාර ප්‍රදේශවල. මේ වෙලාවේ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තිබෙන එක යන්ත්‍රයක් සම්පූර්ණයෙන්ම අක්‍රියයි. අපි ඉක්මනින්ම යථා තත්ත්වයට පත් කරනවා. දෙවැනි සහ තුන්වැනි යන්ත්‍රත් අර්ධ වශයෙන් ක්‍රියා කරන්නේ යාන්ත්‍රික දෝෂ නිසා. ඉතින් මෙවැනි තාක්ෂණයෙන් අඩු බාල ගල්ලඟුරු බලාගාරයක් මිලදී ගැනීමේ විපාක අපි විඳිමින් ඉන්නවා. කෙසේ නමුත් අපිට තියෙන වටිනා දෙයක් වශයෙන් සලකලා අපි ඒ ආබාධිත දරුවා වුණත් ආරක්ෂා කරගෙන කොහොම හරි ජාතික පද්ධතියට මේ විදුලි බලය ලබා දීමටයි කටයුතු කරන්නේ. ඉතින් ඒක තමයි යථාර්ථය.
හොඳයි. දෙවෙනි අතුරු ප්‍රශ්නේ.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ ගරු කතානායකතුමනි, දැන් මේ තාමත් වාසුදේව නායකකාර මන්තුමා හිටගෙන.
හොඳයි. ඔබතුමාට ප්‍රශ්නයක් නැහැ.
තාමත් හිටගෙන. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ දැන් පහුගිය දිනවල අර එක් නිලධාරියෙකුට පහර දීමක් සම්බන්ධයෙන් විදුලිය කඩාකප්පල් වීමක් බිඳ වැටීමක් සිද්ධ වුණා. ඉතින් එතකොට එක් පුද්ගලයෙක් වෙනුවෙන් සිද්ධ වෙච්ච ඒ දේ පිළිබඳව අපි රජයක් හැටියට කනගාටුව පළ කරන ගමන් එක් පුද්ගලයෙකුට සිදු වුණු ක්‍රියාවක් වෙනුවෙන් 100,000 දස දහස් රෝගීන් ඇතුළු විශාල පිරිසක්ගේ ජන ජීවිතය, ඒ කියන්නේ දතට දතකුත් නෙවෙයි දතට දත් ඇන්දක්ම ගලවන එක සාධාරණද අසාධාරණද කියලා බෞද්ධමයන් අහනවා.
ගරු මන්ත්‍රීතුමනි, ඒ ප්‍රශ්නය බොහෝ දෙනෙක් සාමාන්‍ය මිනිස්සු මගිනුත් ඇහුවා. මං කනගාටු වෙනවා විදුලි බල මණ්ඩලයේ ඉන්න ඒ දක්ෂ අවංක සේවකයෙකුට විරුද්ධව මැර බලය පාවිච්චි කරලා තුවාල කරපු ඒ ප්‍රහාරය අපි තරයේ හෙලා දකිනවා.
හොඳයි.
නමුත් ඒ වෙලාවේ ගත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නිසා විශාල පිරිසක් ඒ ප්‍රශ්නෙට කිසිම සම්බන්ධයක් නැති දසදහස් ගාණක් අපහසුතාවට පත් වුණා. ඉතින් මම ඔවුන් වෙනුවෙන් කනගාටුව පළ කරනවා. මම හිතනවා වෘත්ති සමිතිය මේ ප්‍රශ්නේ තියෙන සංවේදිකම තේරුම් ගනී කියලා.
ප්‍රශ්න අංක 12ට කලින් ගරු වාසුදේව මහත්තුමා
රීති ප්‍රශ්නයක් මතු කරන්නේ.
ඔව්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ ප්‍රශ්නේ අංක 9.
ඔව්.
මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රශ්නයක් හැටියට. ඉතින් ප්‍රතිපත්ති ප්‍රශ්නයක් හැටියට අහපු අවස්ථාවක ප්‍රතිපත්තිය මේකද නැද්ද කියන එකට දෙමාසයක් කල්ලිල්ලීම ඉතාමත්ම අසාධාරණයි. ඔබතුමා නියෝජ්‍ය කතානායකතුමා හැටියට මේ ප්‍රශ්නවලට උත්තර දීමේදී හා කල් ගැනීමේ තියෙන හරියාකාර බව හා ඒ කල් ගන්නට ඉල්ලන කාලය පිළිබඳ යුක්තිසහගත භාවය ගැන අපිට කරුණු දැක්වීමටත් ඉඩක් දෙන එක හොඳයි. එතකොට ඔබතුමාට මැදිහත් වෙන්න පුළුවන්. නෑ, ඔක මාස දෙකක් නෙමෙයි ඊට කලින්.
වාසුදේව මහත්තුමාගේ ප්‍රශ්නය ඇත්තටම අග්‍රමත්තුමා මේ ගරු සභාවේ ඉන්න වෙලාවක
ප්‍රකාශයට පත්වලා තිබෙනවා.
ඒක ඇත්ත.
සති දෙකක් නෙමෙයි මාස දෙකක්. මොකද හේතුව මේ විමධ්‍යගත අරමුදල් වලින් දීපුවා ගැන අහන්නේ. නෑ, මේ විමධ්‍යගත සංශෝධනය වෙමින් පවතිනවා.
නෑ, ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ දැන ගැනීම එතුමා අහන්නේ මේ.
නෑ, මේ මම දන්නේ මේ ෆයිල් එකේ තියෙන්නේ.
සෙවිලි තහඩු
කියන ඒවා නෙමෙයි මේවා.
Order, please. We can sort it out. නෑ, මේකේ ගරු ගයන්ත මැතිතුමා මෙතන අහන්නේ මේ සෙවිලි තහඩු පිළිබඳ ප්‍රතිපත්ති මේ වශයෙන් තීන්දුවක් ගත්තද කියලා.
ඔව්.
ඒ තීන්දුව අරගෙනද නැද්ද කියන එක මේ ගරු සභාවට අගමැතිතුමා ඉන්නලාක ප්‍රකාශ කරන්න පුළුවන්. ඊට පස්සේ මේ ප්‍රශ්නෙට විස්තරාත්මක පිළිතුරක් දෙනීමට මාස දෙකක් ගෙනිය ගැටලුවක් නෑ වහිතයි. ඒකයි එතුමා ඒක බොහොම සාධාරණ දෙයක් කියන්නේ. අපි ඒක නිසා අගමැතිතුමා ඉන්නලාක කෙටි උත්තරයක් මේකට දෙයිවා.
මාස දෙකකින් උත්තර දෙන්නම් කියලා දන්වලා තියෙනවා.
නෑ, ඒ අර සෙවිලි තහඩු ප්‍රශ්නේ පස්සේ වෙන ප්‍රශ්නයක්. හොඳයි.
ලංකාවේම හොයලා කියයි හරි.
ප්‍රශ්න අංක 12 ගරු අසුමන්සි මහත්මයා
ලැබෙන්නේ.
ප්‍රශ්න අංක 13 ශෙහාන් විතානගේ මහත්මයා. ඔව්, පිළිතුරු දීම සඳහා නියෝජ්‍ය මහත්මයා
උත්තර දෙනවා. කරුණ නියෝජ්‍ය කතානායකතුමනි, එතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු ආ1 රත්නමුර දිස්ත්‍රික්කයේ ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවිනුත් සියක් ප්‍රාණයේ 11 ඩිපෝ 90 රත්නමුර 2017/3/31 දිනට සේවක සංඛ්‍යාව රත්නපුර ඩිපෝ 400යි, බලංගොඩ ඩිපෝ 445යි, ඇඹිලිපිටිය ඩිපෝ 276යි, කලවන් ඩිපෝ 252යි, ගොඩකවැල්ල ඩිපෝ 193යි, සමස්ත සේවක සංඛ්‍යාව 1566යි. ආ2 රත්නපුර දිස්ත්‍රික්කය තුල පිහිටි ඩිපෝවල සේවකයන් අතරින් ස්වේච්ඡායෙන් විශ්‍රාම ගැනීම යෝජනාවලිය යටතේ VRS සඳහා ඉල්ලුම් කර ඇති සේවකයන් පිළිබඳ විස්තර රත්නපුර ඩිපෝ 56යි, බලංගොඩ ඩිපෝ 47යි, ඇඹිලිපිටිය 18යි, කලවාන 13යි, ගොඩකැල 27යි, එකතුව 161යි. ආ3 යහපාල නාණ්ඩු බලයට පත්වීමේ අනතුර 2015/79 මාසයේ අර්ථ සාධක අරමුදල් ගෙවීමේ කටයුතු ක්‍රමානුකූලව සිදු කරගෙන යන ලැබේ. කෙසේ වුවද 2010/2015 දක්වා නොගවා පහර ඇරේති අර්ථ සාධක අරමුදල් හිඟ මුදල වන මිලියන 11,832, ඒ කියන්නේ කෝටි 1,183ක් මුදල අතරින් මිලියන 6,213ක් කෝටි 621.3% ආසන්න මුදලක් දැනට ගෙව අවසන් කර ඇත. ඉතිරි මුදල් ගෙවීම සඳහා භාණ්ඩාගාරයේ සමග ක්‍රමවේදයක් සලසා ඇත. 4 ස්වේච්ඡායන විශ්‍රාම ගැනීමේ ක්‍රියා යෝජනාවලේ VRS යටතේ විශ්‍රාම යන සේවකයන්ට වන්දි ලබා දීම සම්බන්ධ මූලික විස්තර පහත පරිදිය රියදුරු කොන්දොස්තර හා කාර්මික තනතුරුවල සේවයේදී සිටින සේවකයන් හැර අනිකුත් තනතුරුවල සේවකයන්ට මෙම සහනය හිමිවේ. ආ අවුරුදු 10ක් හෝ අවුරුදු 10ට වැඩි සේවා කාලයක් සම්පූර්ණ ඇති සේවකයන් සඳහා වයස අවුරුදු 55ට අඩු සේවකයන් සඳහා ගෙවී ගිය සේවා කාලයේ සම්පූර්ණ කළ සෑම මාස 12ක් සඳහාම මාස 3.5ක මූලික වැටුප්. 2 ඉතිරි සේවා කාලයේද සෑම මාස 12ක් සඳහාම මාස 2ක මූලික වැටුප් උන්ට ගෙවනවා. ආ අවුරුදු 10ට අඩු සේවා කාලයේ සම්පූර්ණ කර ඇති ස්ථිර සේවකයන් සඳහා ඒත් වයස අවුරුදු 55ට අඩු ගෙවී ගිය සේවා කාලයේ සම්පූර්ණ කළ සෑම මාස 12ක් සඳහාම මාස 8ක මුදලක් උන්ට මූලික වැටුපක් ගෙවනවා. ඉතිරි සේවා කාලයට කිසිම ගෙවීමක් කරන්නේ නැහැ දෙවෙනි එකේ. ඈ වයස අවුරුදු 55-59 දක්වා සේවකයන් සඳහා සිය කැමැත්තෙන් විශ්‍රාම යන විට අවසාන වශයෙන් ලබාගත් සියලුම දීමන ඇතුළු මාස 6ක වැටුප් ප්‍රමාණයක් ඔවුන්ට ගෙවනවා. වන්දි මුදල් ගෙවීම පහත සඳහන් ආකාරයට වෙන්නේ විධායක ශ්‍රේණිය 1-5 දක්වා අවමේ රුපියල් 450,000යි, උපරිමයේ රුපියල් 25,00,000යි, මධ්‍යම ශ්‍රේණිය 1-8 දක්වා අවම රුපියල් 350,000යි, උපරිමයේ 118,000යි, සුළු ශ්‍රේණිය 9-10 අවමේ රුපියල් 250,000 උපරිම ලක්ෂ 12යි අනුචිත කාර්යභාරය දැනට යෙදී සිටින රියදුරු 1-2 සහ කාර්මික අවම සීමාව 350,000 උපරිම 17 ලක්ෂයයි වයස අවුරුදු 55-59 දක්වා යෙදී සිටින සේවකයන් අවසාන වශයෙන් විශ්‍රාම ගන්න අවස්ථාවේදී ලබාගත් සියලුම දීවන ඇතුළු මාස 6ක වැඩි ප්‍රමාණයක් ඈ ස්ථිර සේවකයන් සඳහා සංඛ්‍යා වශයෙන් වර්ග කර නොමැති සේවකයන්ට කොන්ත්‍රාත් ගිවිසුම යටතේ සේවය කරන සේවකයන් හැර ගෙවි ගිය සේවා කාලය සඳහා සම්පූර්ණ කළ සෑම මාස 12ක් සඳහාම මාස 2ක මූලික වැටුප් අවම වන්දි මාස 12ක මූලික වැටුපක් වශයෙන් වන්දි ගන්නේ කිරීම සිදුවේ ආ අදාළ නොවේ
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ ගරු ඇමතුමා කිව්වා වගේ මේ ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්න කියලා යහපාලන ආණ්ඩුව පත්වෙච්ච මුල් කාලයේදී ප්‍රකාශයට පත් කරේ ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණය කරලා සේවක ප්‍රමාණය අඩු කරලා මේ සේවක වැටුප් ගැවීමේ තියෙන ගැටලු විසඳන්න අවශ්‍යයි කියලා. මම දැනගන්න කැමතියි පළවෙනි අතුරු ප්‍රශ්නේ විදියට ඔබතුමාලා බලාපොරොත්තු වෙච්ච විදියට මේ ප්‍රතිව්‍යුහගතකරණය හරහා සේවකයන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්නවලා ඒ පාලනයක් කරගන්න පුළුවන් වුණාද? එහෙම පුළුවන් වුණා නම් අද වෙනකොට අපි දකිනවා මේ රැකියාව පිළිබඳ පළපුරුද්දක් තියෙන රැකියාව කරගෙන තව වයස තියෙන කණ්ඩායම් ස්වේච්ඡාවෙන් විශ්‍රාමගත යන්න අවස්ථාව දීලා නැවත ආපහු අලුත් කණ්ඩායම් බදව ගන්නවා. මේ තුලින් අර බලාපොරොත්තු වෙච්ච අරමුණ කරා යන්න පුළුවන් වෙනවද?
කරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන් 36,700ක් හිටියා. සාමාන්‍යයෙන් බස් රථ 5,500ක් තමයි දිනකට ධාවනය වෙන්නේ. එක බස් රථයකට සේවකයන් 7ක පමණ සේවකයන් ප්‍රමාණයක් සිටියා. කෙසේ වෙතත් මේ විශ්‍රාම ස්වේච්ඡායෙන් විශ්‍රාම යන ක්‍රමයට අපි බස් රියදුරන් කොන්දොස්තරවන් සහ කාර්මික ශිල්පීන් අතුරත් කළේ නැහැ. ඒ සියල්ලම කාර්යාලවල සේවකයන් තමයි අපි විශේෂයෙන්ම ඇතුළත් කළේ. අපි බලාපොරොත්තු වෙනවා සේවකයන් 8,000ක් පමණ මේ ක්‍රමයෙන් විශ්‍රාමයයි කියලා. නමුත් සේවකයන් 5,000කට ආසන්න ප්‍රමාණයක් තමයි විශ්‍රාම ගියේ. කෙසේ වෙතත් දැනටත් අපේ රියදුරු සහ කොන්දොස්තර ප්‍රමාණයන් සාමාන්‍ය තියෙනවා. රියදුරු 10,400ක් පමණත් කොන්දොස්තර 10,450ක් පමණත් සිටිනවා. කාර්මික ශිල්පීන් 6,000කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. කෙසේ වෙතත් බස් රථවලට අවශ්‍ය ඒ සේවක සංඛ්‍යාව දැනට සිටිනවා. සමහර මොකද බස් 100කට සාමාන්‍ය බස් රථ 100ක් ධාවනය වෙනවා නම් රියදුරු 140කුත් කොන්දොස්තර 140කුත් ඕනේ. සාමාන්‍ය 100:140 අනුපාතයට තමයි දෙන්නේ නිවාඩු ගන්න ප්‍රමාණයත් අනුව. දැනට සේවක ප්‍රමාණය ඉන්නවා. අතිරික්ත සේවක ඉන්න කාර්යාලවල ඔවුන්ට තමයි අපි VRS ස්වේච්ඡා විශ්‍රාම යන ක්‍රමය ඇතුළු කළේ.
අපි දැක්කා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ස්වේච්ඡායෙන් විශ්‍රාම යන්නේ ඔබතුමා කියන අරමුණ නම් ආපහු මේ කඩිමුඩියේ බඳවා ගැනීම සිද්ධ කරා ගරු ඇමතුතුමා හරහා. එතකොට ඇයි කියලා අහන්නේ? එහෙම විශ්‍රාමය අවල ආය අලුතෙන් බඳවගන්නේ
කිසිම සේවකයෙක් අපි බඳවගත්තේ නැහැ කාර්යාලවලට. නමුත් සමහර ඩිපෝවල තියෙනවා රියදුරු සහ කොන්දොස්තර අතිරික්ත සමහර අය. දැන් මේ අපිට 10,000 ගන්න හිටියට ඒගොල්ලෝ නිවාඩු ප්‍රශ්න මත යම් යම් දූෂණ ක්‍රියා මත ඔවුන්ගේ වැඩ තහනම් වෙච්ච ප්‍රමාණයක් ඉන්නවා. ඒ නිසා අර මං කිව්ව පරිදි බස් රථ 100:140ක් තියෙන අනුපාතය නැහැ. ඒ නිසා රියදුරු කොන්දොස්තර පමණක් බඳවා ගැනීම කරන වෙන කිසිම අපේ රජයේ යටතේ වෙන කිසිම තනතුරකට බඳවා ගැනීම කරලා නැහැ. රියදුරු කොන්දොස්තර පමණයි ඒ අවශ්‍ය ඩිපෝවලට. ඒත් අපි බඳවා ගන්නේ කොන්ත්‍රාත් පදනම මත. රජයෙන් පඩි ගෙවන්නේ නැහැ. රජයෙන් කෝටි 135ක් හැම මාසෙම පඩි ගෙවන්න වෙන් කරලා තියෙනවා. හැබැයි අපි කොන්ත්‍රාත් පදනම දවසට රුපියල් 1000 ගානේ පදනම මත තමයි බඳවා ගන්නේ.
පැහැදිලි ප්‍රශ්න අංක 14 ගරු විදුර වික්‍රමනායක මහතා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ප්‍රශ්නය අහනවා.
කාර්මක කර්මාන්තහ වාණිජ කතුතුමාගේ ඇසීම නැහැනේ.
නියෝජ්‍ය කතානායකතුමනි, ආ එක ඔව් කුඩා හා සුළු කල්දාම දෙනවා.
ඔව්
ආවා.
රිෂාඩ් බදුනි මැතිතුමා ආවා. ඒ නිසා දැන් මේ ප්‍රශ්නෙට එතුමාම පිළිතුරු දුන්නොත් හොඳයි කියලා තමයි මන්තුමාගේ අදහස්. හොඳයි.
Yes, SMILE 3 is a revolving fund loan scheme and is being implemented since 2012. Fund allocated to this loan scheme was 11.2 billion with interest. The account is maintained with the central bank. A2, yes, the project director did publish newspaper advertisement to make aware of the public the existence of such loan scheme. Otherwise, they would have not known about the loan scheme. Since 2012, the project management unit has received 13,385 applications, out of which 11,309 applications have been selected as eligible to consider granting of loan by the respective committees. The project management unit has already granted loans through the selected banks, 2,530 applicants amounting to 11.2 billion rupees. A4 does not arise in view of the answers to three above. A5, this situation has neither affected any business nor is a blow to the national economy. The loan scheme contributes on for the uplift of the national economy. Already 2,530 small and medium scale industries were benefited by this loan scheme. B, the people were not inconvenienced by the publication of the advertisement. They came to know about the loan scheme only through the public advertisement. I assure the honorable members of the August Assembly that each and every eligible applicant will be granted loan through this scheme. However, the time delay is unavoidable due to the immediate non-availability of funds. C does not arise.
පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු වික්‍රමනායකතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි පුවත්පත් දැන්වීමක් ලානවා 2016 මේ සඳහා ඉතින් මෙතුමා කියන ආකාරයට මේ ණය ක්‍රමය ආරම්භ වුණේ 2012 දී මට මතකයි ඔබතුමා විශේෂ අනුග්‍රහයක් අපේ ආසනයට දුන්නා ඒ පිළිබඳවත් ස්තුතිවන්ත වෙනවා ඒ කෙසේ වෙතත් 2012 අපේ ආණ්ඩුව කාලේ ඒ කෙසේ වෙතත් මේ වෙනකොට ඔබතුමා කියන පරිදි අපි හැමෝම දන්නවා මේ රටේ ආර්ථික පුනර්ජීවනයක් ඇති වෙන්නට නම් අනිවාර්යයෙන්ම කර්මාන්ත ක්ෂේත්‍රයේ දියුණුවක් ඇති වෙන්නට ඕනේ විශේෂයෙන් සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත ඒ ඉලක්ක කරගෙනයි මේ නායක ක්‍රමය ආරම්භ කරේ නමුත් මේ වෙනකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි පොරොන්දු පරිදි ණය ලබා දෙන්නේ නැහැ. ඒ ණය ක්‍රමය ඇතුළත් කරන්නේ සාමාන්‍ය ණය ක්‍රමයක් පරිදි. විශේෂ ණය ක්‍රමයක් නෙමෙයි. This is a very special
smile 3
scheme. But it is very unfortunate that when the person is being granted the loan, it is under regular scheme. This has happened. On the other hand, the installments or the the loan, for example, if I ask for 100,000, they approve for 100,000, then they grant only 50,000. So I'm asking the honorable minister, honorable deputy speaker, is he aware of these things?
මන්දරතුමනි ඇත්තටම 13000ක් විතර මම උත්තරේදී මම පැහැදිලි කරා ඇප්ලිකේෂන් ලැබුණා 13000ක් වගේ ඒකෙන් මම හිතන්නේ 12000ක් 11000ක් ගානක් මම කිව්වා ඒක අපි රෙකමන්ඩ් කරලා බැංකුවලට බැංකු 10ක් මේ ලෝන් ස්කීම් යටතේ දැන් ලෝන් දීගෙන යනවා දැන් බැංකු 10න් ඒගොල්ලෝ දැනටම දීලා තියෙනවා 2503යි ඇප්ලිකන්ට්ස්ලාට විතරයි ඒකෙම සල්ලි ඔක්කොම ඉවරයි දැනට අපිට every 6 month ඒගොල්ලෝගේ recover වෙන සල්ලි වලින් තමයි මාස 6ට සැරයක් ඒක එකතු වෙන එකකින් එන ඇප්ලිකේෂන් වලට අපි බැංකුවට එවලා තියෙන 13000ක් ඇප්ලිකේෂන් වලින් 12000ක් ඇප්ලිකේෂන් වලින් ඒගොල්ලෝ ඒකෙන් තමයි දීගෙන යන්නේ ඔබතුමා කියන විදිහට ඊයේත් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් මට කිව්වා ලක්ෂ 50ක් ඉල්ලපු එකනට ලක්ෂ 25ක් දීලා තියෙනවා ඒක ඇත්තටම අපි රෙකමන්ඩ් කරලා එවුවට පසුව බෙන්ගුව තමයි තීරණය කරන්නේ යාලගේ ණය දෙනකොට බෙන්ගුවට ඒක කොච්චර දෙන්න පුළුවන් කියලා ඒකල්ලෝ තීරණය කරනවා ඒක මෙතන ඔබතුමා කියන විදිහට ඉල්ලීම වැඩියෙන් තියෙන නිසා තමයි මේ තියෙන මුදල් 11.2 බිලියන්ම දැනටම ඉවර වෙලා දැන් ආපහු රික වෙලා තියෙනවා අද මම චෙක් කරා 1.2 billion rupees recover වෙලා තියෙනවා. දෙනටම application තියෙන application ඔබතුමා කියන විදිහට 2016 වනි 2016 ආපෝ අපි පත්‍රිකාවක් දාලා එයි දෙනුදිමක් කරේ මෙතන ට්‍රාන්ස්පරන්සියක් වෙන්න ඕන නිසා තමයි අපි සියලු දෙනාටම ඇත්තටම කර්මාන්තය දිනු කරවීම සඳහායි රෙකියස්සාව වෙඩින් එන අට්ටියට තමයි මේක අපි රෙකමෙන්ඩේෂන් දීලා තියෙන්නේ. ඒක උඩ මෙතන ඔබතුමා කියන විදිහට මම ළඟදී කැබිනට් පේපර් එකක් දාලා තව මුදල් ටිකක් දරව වේඩියෙන් ඕන කියලා ඒකත් ඉල්ලලා තියෙනවා. මේ සම්බන්ධව
පැහැදිලි.
ගරු නියෝජක කතානායකතුමනි
දෙවනි අතුරු
ප්‍රශ්නය. දැන් මේකේ ඔබතුමා මේ ස්මයිල් 3 නේ. ස්මයිල් 1 and 2 කෙරුණා. ඔල්රෙඩි ෆිනිෂ්. Then you should have an assessment of how many loan applications will receive, how much seed capital you all have, and all this has to be taken into consideration. I feel that you have not taken these factors into consideration. Otherwise, this won't flop like. There is a flop in this program.
Badly.
12 වෙනකොටයි මේ මේක අපි ස්මයිල් 3 පටන් ගත්තේ ඔබතුමා කියන විදිහට. ස්මයිල් 1 and 2 මම ඉන්න කාලේ නෙමෙයි ඒක ගියේ. ඒක පිළිවෙලක් නැතුව තමයි ඒක ගිල්ලා තිබුණේ. එතටම මිලියන් 50ක් දුන්නා සමහර අයට. එයාලා ඉන්ඩස්ට්‍රි පටන් ගත්තත් නැහැ. නමුත් 2012න් පසුව තිල කොල්ලුරේ කියලා මගේ හිටපු ලේකම්තුමා එතුමාගේ නායකත්වයෙන් මෙතුමා මේ ඔක්කොම සැලසුම් හරියට කරලා දෙනට ඔබතුමාට බලන්න පුළුවන් 2012න් පසුව එක ලෝන් හරි වැරදි විදියට දීලා නැහැ. අපේ අමාත්‍යාංශ රෙකමෙන්ඩේෂන් කමිටුවක් දාලා අපේ ලේකම්තුමාගේ යටතේ දාපු කමිටුව ඒකෙලගේ රෙකමෙන්ඩේෂන් අනුව තමයි ඒක අපි රෙකමෙන්ඩ් කරලා තියෙන්නේ. ඒකයි මම කිව්වේ 12000ක් ඇප්ලිකේෂන් අපි රෙකමෙන්ඩ් කරලා තියෙනවා. ඒක උඩ බෙන්ගුව ඔබතුමා දන්නවා බෙන්ගුව කියන්නේ තමුගේ ලාභ දරන විදියකට බෙන්ගුව යන නිසා අපේ තියෙන මුදල් ඒගොල්ලෝ බෙදලා දීලා ඒගොල්ලෝ භාගයක් මේකෙන් දීලා වෙනම ලෝන් දීගෙන යනවා කියලා ඊයත් පාර්ලිමේන්තු මන්ත්‍රීකරණ මට පැහැදිලි කරා. අනිතක ඔබතුමා කියන විදියට මම මේ සම්බන්ධව සියලුම වාර්තා වරගෙන අතන තිබිච්ච වැරදි ඔක්කොම හදාගෙනයි දැන් මේ වැඩපිළිවෙල යන්නේ. ඒකයි 1.2 බිලියන් දෙනට ඉතුරු වෙලා තියෙන්නේ. නැත්තම් මේ සල්ලි ඉතුරු වෙන්නේ නැහැ. දැන් අපිට ඇප්ලිකේෂන් ඇවිල්ලා තියෙන ඇප්ලිකේෂන් සුදුසු කට්ටියට දෙන්න වැඩපිළිවෙලක් දැන් යොදවලා තියෙනවා. මාසයක් ඇතුළත ඒ 1.2 බිලියන් සුදුසු කට්ටියට දෙනවා. ඔබතුමාට කවුද හරි ඒ ලෝන් අප්ලයි කරපු කට්ටිය සුදුසු කට්ටියට ලැබිලා නැත්තම් ඒ විස්තරය මට දෙන්න. ඒ සම්බන්ධව මම ලේකම්තුමා හරහා වැඩපිළිවෙලක් යොදවන්න පුළුවන්.
ගරුතුමා මේ මේකේ what is the interest rate?
Thank you.
Everything is because of the interest rate, no? What is the interest rate under
smile? That is, I think, below than other rate.
You can't specifically say what is the special rate you are giving. That is
actually...
Oh, Karu Vikramanayake Mathuma.
Honorable Deputy Speaker, that was the expectation.
Yes.
But it is not happening.
Yes.
This is another transaction as a regular loan.
Exactly. So people are expecting a concessionary rate.
Only under the Smile 3 only our minister we are recommending. If you have any application, please let me know. I will look into this.
Okay. Prashnanka Pahalava Garu Buddhika Patrana Mathuma.
Mamahana.
Buddhilipala Punajan Yvalashakti Mathumagin Asimata Garu Ajit Perra Niyojya Mathuma. ප්‍රශ්නංක 15
ගරු කතානායකතුමනි අයන්න එක ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත සුළං විදුලි බලාගාරවල සම්පූර්ණ ධාරිතාව මෙගාවොට් 128ක් වෙනවා. ඒ සඳහා සුළං බලාගාර 15ක් තිබෙනවා. මේ සියල්ලම විදුලි බල මණ්ඩලය සහ ඒ පෞද්ගලික ආයෝජකයන් අතර ඇති කරගන්නා ලද සම්මත විදුලි බල මිලදී ගැනීමේ ගිවිසුම් යටතේ පාලනය වෙයි. එම විදුලි බලාගාරවල විස්තර ඇමුණුමක් තිබෙනවා. මම ඒ ඇමුණුම ඉදිරිපත් කරනවා සභාගත කරනවා. නමුත් එම ඔබතුමාට සඳහන් කරන්න ඕනේ එම මේ මිලදී ගැනීමේ මිල රුපියල් 21.62 26.11 26.11 23.77 21.56 19.43 25.67 21.66 25.67 21.43 19.43 19.43 21.26 21.26 19.43 දැන් මේ වගේ ඉතා ඉහළ අගයකට තමයි මෙම විදුලි ඒකකයක් අපි මිලදී ගත්තේ. ඒවා කාලයක් තිස්සේ සිදුවෙච්ච දේවල්. ඊළඟ ප්‍රශ්නයට පිළිතුර එම බලාගාර අතරින් සීමා සහිත LTL Holdings පෞද්ගලික සමාගමට අයත් බලාගාර
එයින් එක් බලාගාරයක් තිබෙනවා පවන් ධනවි ප්‍රයිවට් ලිමිටඩ්. පවන් ධනවි ප්‍රයිවට් ලිමිටඩ්. එම පවන් ධනවි ප්‍රයිවට් ලිමිටඩ්හි වැඩිපුර පංගුවක අයිතිය LTL හෝල්ඩින්ග් සමාගමටයි තිබෙන්නේ. අනෙක් බලාගාරවලට LTL හෝල්ඩින්ග් සමාගමේ අයිතිවාසිකමක් නැහැ. අලිමංකඩ ඉදිකරන නව විදුලි බලාගාරයෙන් ලංකා විදුලි බල මණ්ඩලයට විදුලි ඒකකයක් ලබා දෙන මිල කොපමණද කියලා සඳහන් කළ ප්‍රශ්න ඔබතුම අහනවා. ඒක ඉතා වැදගත් ප්‍රශ්නයක් ගරු කතා නියෝජ කතා නායකතුමනි. ඉතාම දූෂිත ඒ වගේම පෞද්ගලික හිතවත්කම් මත දේශපාලන කාරණා මත මැතිඅමතුරුන්ගේ විතරක් නෙවෙයි ජනාධිපතිවරුන්ගේත් මැදිහත්වීම මත තමයි මේ බලපත්‍ර ලබලා දුන්නේ කලින්. ඒ බලපත්‍ර ලබා දීම හරහා විශාල දූෂණ සිදු වුණා. අපි පළවෙනි වතාවට අපේ රජයේ බලයට පත් වුණාට පස්සේ 2015 2016 මැයි මාසේ පළවෙනි වතාවට තරඟකාරී මිල ගණන් කැඳෙව්වා පුනර්ජනනීය බලශක්ති සඳහා සුළං බලය සඳහා. මෙගොඩ 10 වැගින් වූ බලාගාර දෙකකට අපිට පුළුවන්කම ලැබුණා එක ඒකකයකට රුපියල් 12,729 වැනි අවම මිලකට ගන්න. ඒ කියන්නේ රුපියල් 19 මට්ටමේ තිබුණේ අඩුම බලාගාරය 19,729 දක්වා අඩු කරගන්න පුළුවන්කම ලැබුණා විදුලි ඒකකයක මිලදී ගැනීමේ මිල. දැන් මේ බලාගාරයේ කටයුතු මේ වන විට ආරම්භ කළ තිබෙනවා. ඉඩම් පවරා ගැනීම පිළිබඳ ගැටලු තිබෙනවා, අපිව निराකරණය කළ තිබෙනවා. ඒ වගේම කොන්ත්‍රාත්කාර සමාගම් තොරගෙන තිබෙනවා. ඒ කටයුතු ඉදිරිමින් තිබෙනවා. ඊළඟ සුළං බලාගාරයන්ගෙන් විදුලි ඒකකයක් අඩුම මිලකට ලබා ගැනීමට රජයේ පියවරගෙන තිබෙන තුරු ඔබතුමා ප්‍රශ්නයක් අහනවා. ඒක තමයි අවශ්‍යම දේ. එසේ කළ හැක්කේ තරඟකාරී මිල ගණන් කැඳවීමෙන් පමණයි. දැන් සමහරු තාමත් මේ තරඟකාරී මිල ගණන් කැඳවීමට විරුද්ධයි. එහෙම විරුද්ධ වෙන්නේ දූෂිතයෝ. එහෙම විරුද්ධ වෙන්නේ දූෂණය හා සම්බන්ධ පුද්ගලයෝ. එහෙම විරුද්ධ වෙන්නේ දූෂිතයන්ගෙන් කොමිස් ලබා ගැනීමට උත්සාහ කරන පුද්ගලයෝ. අපි ඒ ක්‍රමයට සම්පූර්ණයෙන් විරුද්ධයි. මම තැමතුමත් එක ස්ථාවරයක ඉන්නවා. කිසිසේත්ම පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධව මේ පර්මිට් ක්‍රමය නැවත එන්න දෙන්නේ නැහැ. සියල්ලම දෙන්නේ තරංකාරී මිල ගණන් වලට පමණයි. අපි මේ ක්‍රමයේම සූර්ය බලාගාර වලටත් භාවිතා කරා. ඉස්සරහටත් එහෙම කරනවා. මේ මොහොතේත් මෙගොඩ් 10ක් වූ බලාගාර දෙකක් සඳහා ටෙන්ඩර් කැඳවලා තියෙනවා. මම ආරාධනා කරන රටටම එම ටෙන්ඩර් සඳහා ඉදිරිපත් වෙන්න කියලා. කිසිම දේශපාලනයක් නැහැ, යාළුකම් නැහැ. අවම මිලට ජයග්‍රහණ ලැබෙනවා. ඒ වගේම
පළවෙනි අතුරු ප්‍රශ්න
ඊළඟ ප්‍රශ්නය ඒ සියලට උත්තර ලැබුණා
මුතුමා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ පළවෙනි ප්‍රශ්නය පහුගිය වකවානුවේ ඔබතුමා සඳහන් කරා ජනාධිපතිවරු, විෂය භාර ඇමතිවරු බොහෝ දෙනෙක් මැදිහත් වෙලා මේ අන්ත දූෂිත විදිහට බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක වුණා. දැන් ඒ බලපත්‍ර ක්‍රමය මොනම හේතුවකින්දවත් යලි ඇති කරන්නේ නැහැ, එහෙම ඇති වෙන්න දෙන්නෙත් නැහැ, මොන විවේචනාවක් කියලා ඔබතුමා කිව්වා. අපි ඒක ප්‍රකාශයක් විදිහට ප්‍රමාණිකව පිළිගන්නවා. අපිට තියෙන ප්‍රශ්නය යලි ඇති කරන්නේ නැහැ කියන සහතිකයේ වගේම පහුගිය වකවානුවේ සිදු වුණු දූෂණ හෙලිදරව් කළා, ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න අමාත්‍යාංශයේ කොටස ඉටු කරන්න තමයි ඔබපත් උනේ. අපිපත් උනේ රජයේ කොටස ඉටු කරන්න.
ඒ සම්බන්ධයෙන් මොකක්ද දැන් අරගෙන තියෙන ක්‍රියාමාර්ගයේ දූෂණ සම්බන්ධයෙන්? ගරු නියෝජ කතානායකතුමනි, මේ දූෂණ දූෂිත දූෂණය ඌ මේ ගණදුණු පිළිබඳව කඩදාසි මත බැලුවාම ගැටලුවක් නැහැ. මොකද ඒ කාලේ තිබුණු නීතිය තමයි පර්මිට් දෙන්නේ. පර්මිට් දෙන තීරණය ගත්තේ විධායකයෙක්. එතකොට ඒ ක්‍රියාවලිය පොතට හරි. හැබැයි පොත යටින් මුදල් හුවමාරු වුණා, දූෂණය සිද්ධ වුණා. ඒ නිසා ඔබ කිය ආකාරයට ඒ පුද්ගලයන්ව හිරයවන්න අපිට බෑ. හැබැයි ඒව වැරදි. ඒ වගේම ඒ තොරතුරු අපි දන්නවා. ඒ නිසා ඉදිරියට මේ දේවල් වෙන එක වළක්වන එක තමයි අපේ උපාය මාර්ගය වෙන්නේ.
දෙවෙනි අතුරු ප්‍රශ්නේ.
දෙවෙනි අතුරු ප්‍රශ්නය ඔබතුමා නීතිඥයෙක්. දැන් ඔබතුමා කියන විදිහට පොත උඩින් ලස්සනට වැඩේ වෙලා පොත යටින් ගනුදෙනු වුණා නම් ඉදිරියටත් ඔහොම නොවේ කියන සහතිකයක් නැහැ. ඉතින් ඒ නිසා මේ මම ඔබතුමාගෙන් අහන්නේ මේ එක පැත්තකින් ඒ தත්ත්වය. අනිත් පැත්තෙන් මෙතරම් පුනර්ජනනීය බලශක්ති ක්‍රමවේදයන් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙද්දි තාමත් කඹරනෝ සමහර අය ගල්ලඟුරු සහ වෙනත් ගල්ලඟුරු ඒ වගේම වෙනත් ඒ කියන්නේ වෙනත් ක්‍රමවේද ඔස්සේ මුදල් ගරා ගන්න පුළුවන් අයතා ගනුදෙනු සිදු කළ හැකි
ප්‍රශ්නේ පැහැදිලි
ක්‍රමවේදයන් සඳහා. ඇයි අමාත්‍යංශය මේ පුනර්ජනනීය බලශක්ති මෙපමණ ආකාරයට පරිහරණය කිරීමේ හැකියාව තියෙද්දි ගල් අඟුරු, ගෑස්, එහෙම නැත්නම් ඉන්ධන ගැන බර තියෙන ක්‍රමවේදයන්ට තාම සහයෝගය සහ උඩගැඩි දෙන්නේ?
නියෝජ්‍ය කතානායකතුමනි මෙතන ලොකු ප්‍රශ්නයක් ඇහුවේ මම ඒ නිසා මට පොඩි අවස්ථාවක් දෙන්න මේ
වෙලාව නම් ගොඩක් ගිහිල්ලා වරමයි
ඔන්න අවසාන ප්‍රශ්න නිසා මට විනාඩි කීපයක් ලබා දෙන්න ගරු කතානායකතුමනි පළවෙනි කාරණේ තමයි පුනර්ජනනීය බලශක්තිවලට විශේෂයෙන්ම සුලං සහ සූර බලය පිළිබඳව අපේ රටේ විශාල විභවයක් තිබෙනවා අපි වර්තමානයේ සකස් කරලා තියෙන දිගු කාලීන ජනන සැලැස්ම තුළ පුනර්ජනනීය බලශක්තිය හරහා විදුලි උත්පාදනය කිරීමට ලොකු බරක් තියලා තියෙනවා ඒ නිසා පුනර්ජනනීය බලශක්ති මිලදී ගැනීම පිළිබඳව අපිට ලොකු වැඩපිළිවෙලක් තිබෙනවා ඒ හැම එකක්ම තරංකාරී ටෙන්ඩර් කාර්යපරිපාටිය ඒ තරංකාරී ටෙන්ඩර් කාර්යපරිපාටිය විනිවිද භාවයෙන් යුතුව අපි කරනවා ඒ වගේම ඒ සම්බන්ධව මේ රටේ තියෙන හොඳම ක්‍රමය ඒක. ඒ කියන්නේ ටෙන්ඩර් කාර්යපරිපාටිය වඩා පර්මිට් ක්‍රමය හොඳ වෙන්න බෑ. හරි? ඒ නිසා ඒ ටෙන්ඩර් කාර්යපරිපාටියේ තියෙන අඩුපාඩුකම් සහ ඒවා තුලදී දේශපාලනික නොවන වෙනත් තැනැත්තන් සහ පුද්ගලයන් විසින් කරනු ලබන යම් යම් ක්‍රියාවන් පාලනය කිරීමට අපිට අවශ්‍යයි අපි ඒ පිළිබඳව අවධානයෙන් ඉන්නවා.
හොඳයි.
ඊළඟ කාරණේ තමයි අපි මෙතුමා සඳහන් කරේ තාමත් ගල් අඟුරු වෙයි කියලා.
නැද ඒක නම් මම හිතන්නේ
මේක නම් ලොකු ඉංජිනේරුමය වාදයක් තිබෙනවා. මේ මොකක්ද සුදුසු මූලාශ්‍ර කියලා පුනර්ජනනීය බලශක්ති වලින් විතරක් රටක පද්ධතියක් අරන් යන්න බෑ නියෝජ්‍ය කතානායකතුමනි. පුනර්ජනනීය බලශක්තිය වගේම බේස් ලෝඩ් කියලා අපි කියනවා. ඒක එක්ක LNG වෙන්න ඕනේ, එක්ක ගල් අඟුරු වෙන්න ඕනේ, එක්ක ජල විදුලි වෙන්න ඕනේ. නමුත් අද වැස්ස පිළිබඳ විශ්වාසය තබන්න බැරි තත්ත්වය තුර LNG හෝ ගල් අඟුරු වලට යන්න නැත්නම් දෙක මිශ්‍රණයක් යන්නට ඕනේ. ඒ නිසා මේ ගැන විවාදයක් තිබෙනවා. ගරු මන්තුමනි ඔබතුමාගේ උනන්දුව පිළිබඳව ස්තුතිවන්ත වෙනවා.
ඔබතුමා
වග කියනවා. දූෂණයෙන් තොර ඒ වගේම පරිසර හිතකාමී ප්‍රතිපත්තියක්
අපි අරගෙන ඉන්නවා. ප්‍රශ්න 3 දෙවෙනි වටය විමලරත්න මහත්මයාගෙන් ප්‍රශ්න අසනවා සභාගත කරන්න පුළුවන් නැත්නම්
සභාගත කරනවා.
ඔබතුමා ගිය පාර සති දෙකක් කල් ඉල්ලුවා. හොඳයි. ප්‍රශ්න අංක 4 දෙවෙනි වටය දල සලාපරු මහත්මයාගෙන් ප්‍රශ්න අසනවාද? ඒ ප්‍රශ්නේ
සභාගත කරනවා.
රංජිත් සේස මහත්මයා අසනවා සභාගත කරනවා. ප්‍රශ්න අංක 10 අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රශ්නය ප්‍රශ්නේ බුද්ධික මැතිතුමා අසනවා සති දෙකක් කල්ලිල්ලේ ඔබතුමා
අහනවා කල්ලිල්ලන අධ්‍යාපන මැතිතුමා
ඒ ප්‍රශ්න අංක 12 දෙවෙනි වටේ අංශු මාර්සිංහ මැතිතුමා ඇවිල්ලා ඉන්නවා දෙවෙනි වටේ ඔබතුමා ඒක සභාගත කරනවද ඔබතුමාට සභාගත කරන්න පුළුවන් ඒක සෙකන්ඩ් රවුන්ඩ් නේ
ඇත්තට සූදානම් නැහැ ගරු මේ නියෝජ්‍ය කතා නැතුව ප්‍රශ්න ගොඩක් තිබිච්ච නිසා මම කැමැති වෙන දවසක පිළිතුරු දෙන්නේ
හොඳයි බොහොම හොඳයි ප්‍රධාන කටයුතු ආරම්භයේදී යෝජනා පිළිබඳ දැන්වීම අංක 1 ඔව් රංජිත් සමත්තුමාගේ
ප්‍රශ්න නියෝජ්‍ය කතානායකතුමනි ඊයේ පාර්ලිමේන්තුවේදී සභාව කල් තැබීමේ අවස්ථාවේ යෝජනාව හැටියට වර්තමානයේ රටේ ගොවි ජනතාව බලවන ප්‍රශ්නයක් සම්බන්ධව සභාව කල් තැබීමේ යෝජනාව මා විසින් ඉදිරිපත් කරා ගරු ගම්මිරිස් මිල පහල යාම පිළිබඳව
ඔව්
ගරු සභානායකතුමන් විසින් කිසිම විමසීමක් හෝ දැනුම් දීමක් නැතුව සභාව කල් තබනවා කිව්වා එතකොට ඒ යෝජනාවට ඊයේ සාකච්ඡා කරගත්තේ නැහැ ඒ සම්බන්ධව මොකද්ද දෙන විසඳුම කියන එක මම දැනගන්න කැමතියි
දැන් මම මේක
යෝජනාව නැති ඉදිරිපත් කිරීම පිළිබඳව
ගරු මැතිතුමා මේක මේ දිනේෂ් මැතිතුමා සභා අද කතානායකතුමා ඉන්න රැස්වීමකදී තමයි අපි අපේ වැඩපිළිබඳව න්‍යායපත්‍රය හදන්න. ඒ නිසා පක්ෂනායක රැස්වීමේදී ඊළඟ අවස්ථාව ලැබුණාම ජර්මන් මෝෂන් නැත්නම් කල්තබන අවස්ථාවේ ඔබතුමාට ප්‍රථම අවස්ථාව ලබා දීමේ කටයුතු කරන්න පුළුවන් වෙයි. ඒට අමතරව අවස්ථාවක් මම හිතන්නේ සභානායකතුමා අපිට තියෙනවා කියලා. ඔව් දිනේෂ් පැතු.
පක්ෂනායක රැස්වීමේදී තීරණයක් අරගෙන අපිට ඊයේ දිනේ විශ්ව සභාව කල් තැබීමේ යෝජනාව ලබා දුන්නේ.
ඔය එකට
ඒක පක්ෂනායක කාරක සභාවේ තීරණය. ඒ අනුව ගරු මන්ත්‍රීතුමා රටේ ජනතාව වෙනුවෙන් මේ යෝජනාව දුන්නා. ඒක පිළිගත්තා. ඒක පිළි අරගෙන ඊයේ කල් තබන යෝජනාව ලබා දීමට තිබුණා. නමුත් ඒ ගැන කිසිම සඳහනක් නැතුව කතානායකතුමා පාර්ලිමේන්තුවේ නැගිටලා ගියා.
We'll take this up at the party
leaders. No, not only I take it up at the party leaders, Honorable Deputy Speaker, this is a matter of violating the standing orders.
You are talking about a decision taken by the Honorable Speaker.
No, not a day.
You just mentioned that, so I can't give a ruling.
Or anyone in the chair cannot be violating the standing orders in this manner.
But that is not a matter agreed. That
you can... I mean, Deputy, Honorable Deputy Speaker, you know that it was agreed. All of us agreed in the party.
That is very clear.
Committee to give the adjournment motion. How can you just adjourn parliament without informing?
පාලිමේන්තුවේ වැඩ කටයුතු කරන්න සියලු දෙනාගේම සහයෝගය අවශ්‍යයි. කතානායක තුමාට තනියම කරන්න බෑ. ඊයේ ඇතිවෙච්ච තත්ත්වය කවුරුත් දන්නවා. කවුද ප්‍රශ්න ඇති කරුවේ කියලා කවුරුත් දන්නවා.
හොඳයි. We'll give the first opportunity and at the party list. ප්‍රධාන කටයුතු ආරම්භයේදී යෝජනා අංක 1 ගලු සභානායකතුමා.
එමු වයිට වන්ස්.
සභාව එකඟද?
අයි.
යෝජනා ගරු විමල් වීරවංශ මහත්තුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඊයේ මේ ගරු සභාවේ අපේ විසින් මතු කරා ගරු අග්‍රාමාත්‍යතුමා ඒ අවස්ථාවේ මේ සභාවේ හිටියා. අර වර්ජනයේ නියුතු සේවකයන්ට මැරියෝ දාලා පහර දෙනවයි කියන කාරණේ අපි එතුමාගේ අවධානයට යොමු කළා. නමුත් එතුමත් ආණ්ඩුපක්ෂයේ ගරු මන්ත්‍රීවරුන් හැමෝම කිව්වේ එහෙම සිද්ධියක් වෙලා නැහැ කියලා. නමුත් ඊයේ රූපවාහිනී නාලිකාවල අපි හොඳටම ඇස් වලින් දැක්කා. ඉතාම කුඩුකාරයෝ දාලා පහර දෙන්න පටන් ගත්තා වෘත්තීය සමිති සාමාජිකයෝ.
සභානායකතුමා. ගරු සභානායකතුමා.
ඒක වැරදි ගරු නියෝජක. මරික්කාර්ගේ මැරියෝ.
ගරු නියෝජ කතානායකතුමනි, ඊයේ රාත්‍රියේ මම රෑ එක වෙනකන් මේ වෙබ්සයිට් එක බැලුවා. එකම වෙබ්සයිට් එකවත් පහර දීම සිද්ධ වුණේ නැහැ. මම පැහැදිලිව බැලුවා. එතකට ගියා.
හොඳයි. ඕඩර් ප්ලීස්. දැන් අපි ප්‍රධාන කටයුතු වලට. ගරු මන්ත්‍රීවරුන් ඉඳගන්න. හොඳයි. ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා. ගරු ඕල්ඩන් ඕඩර් ප්ලීස්. ගරු දිනේෂ් මැතිතුමා නැදෙන්. ගරු දිනේෂ් කුමාර මැතිතුමා නා බයික් ඉස් විත් යූ. ගිව් මී මිනිට්. ඕඩර් ප්ලීස්. දැන් මේ අද දවසේ ඕඩර් ප්ලීස්. ගරු දිනේෂ් ගුරුවර මැතිතුමාගේ මයික්‍රෝෆෝනය ලබා දෙන්න කලින් ගරු මේ ඕඩර් ප්ලීස්. ගරු සභාව පොඩක් ඇහුම්කන් දෙන්න. දැන් මේ අද දවසේ විමල් වීරවංශ මැතිතුමා ඉදිරිපත් කරන කරුණු ඇතුළු සීළු දේ කතා කරන්න අද දවසම විවාදය තියෙනවා. ඒ නිසා මේක අද කරුණු ඔබතුමාලාට ඉදිරිපත් කරන අවස්ථාවක් තියෙනවා. ඒ වගේම අද සාස් වෙනකොට මේ පිළිබඳව රජයේ පැත්තෙනුත් අවශ්‍ය ප්‍රකාශන සිද්ධ කරයි.